SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලොවට විශේෂාංගය අද ආරම්භ කරමු. මේ වෙනකොට ලෝකයේ පුරාම මහත් අවධානයට ලක් වෙලා තියෙන බ්‍රිතාන්‍ය සිදුවුණේ ත්‍රස්ත ප්‍රහාරය සහ ශ්‍රී ලංකාව පිළිබඳව විශාල වශයෙන් අවධානයට ලක් වෙලා තියෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරපු ඒ වාචික වාර්තාවත් පදනම් කරගෙන අපි මුලින්ම අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව පිළිබඳව වන ඒ තත්ත්වය පිළිබඳව කතා බහ කරලා සිටිමු. සුපුරුදු පරිදි මේ කාර්යාවයට ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රෝටිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. විසිදෙවනිදා බදාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරි සයිද්රා දල් හුසෙන් වාචික වාර්තාව ඉදිරිපත් කළා. මේ වාචික වාර්තාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව කියවුනේ කුමක්ද? මේ වෙනකන් ශ්‍රී ලංකාව පිළිබඳව පැවති ආකල්ප මහකොමසාරිස්වරයාගේ වාර්තාවෙන් එළියට ආවේ කොහොමද? අපි මේ සම්බන්ධව මුලින් අවධානයට ලක් කළේ ඉඳිමු.
අතරම මෙතන මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාව ගැන මේ වාචික වාර්තාව දෙනවත් එක්කම ඔහු මීට කලින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවකුත් සපයලා තිබුණා. පිටු 18ක විතර මේ ලියවිල්ල ඔහු පහුගිය අවුරුදු එකහමාරක කාලේ ලංකාව වගවීම සම්බන්ධයෙන් ඒ වගේම සංහිඳියාව සම්බන්ධයෙන් ලැබපු ප්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලට වාර්තාවක් ලබා දීලා තිබුණා. ඉතින් ඒ වාර්තාව අනුවත් ඒ වගේම ඔහු නැවතත් මේ අලුත් ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කරන අලුත් අවස්ථාවේදී ඔහු ඇත්තටම ශ්‍රී ලංකාව දෝෂ දර්ශනයට ලක් කළා. ලංකාව ඔවුන් පොරොන්දු වෙච්ච ආකාරයට වගවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැලි බවක් දක්වනවායි කියලා. ඒ එක්කම ශ්‍රී ලංකාව මීට වඩා වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගත යුතුයි කියන කාරණාවත් මානව හිමිකම් කවුන්සිලට දැන් දුන්නා.
අමල්, දැන් එතකොට අපි දන්නවා මේ සංහිඳියා කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව, අවසන් නිර්දේශය ඇතුළත් වාර්තාව මේකට ඉදිරිපත් වෙලා තිබුණා. එතකොට අපි දන්නවා මේ වෙනකොට රජයේ විසින් යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් මේ සිදු කරන විමර්ශනවලට අදාළව අපි දන්නවා මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පිහිටවීම හා සම්බන්ධව කටයුතු සම්පාදනය වුණා. ඒ සම්බන්ධව සාක්ෂි ලබා ගැනීම සිදු කළා. මේ වගේ නොයෙකුත් කාර්යයන් සිදු කළා. එතකොට මහ කොමසාරිස්වරයාගේ කිසියම් වූ අවධානයක් මේ වෙනකන් ගත පීවර සම්බන්ධයෙන් යොමු වෙලා තිබුණේ නැද්ද?
ඔව්, අතරම දිරුක්ෂි සංහිඳියාව පැත්තෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලැබපු බව ඔහු මේ වාර්තාවෙන් සඳහන් කළා. ඒ පමණක් නෙමෙයි, ඔහුගේ වාචිකව ඉදිරිපත් කරපු වාර්තාවෙත් ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව ඔහු අගයීමකට ලක් කළා, ඒකට ප්‍රශංසා කළා. නමුත් ඔහු ප්‍රකාශ කරන්නේ වගවීම සම්බන්ධයෙන්, විශේෂයෙන් අපි කියන මේ යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යම් කිසි විදියක මැලිකමක් දක්වනවා කියන එක තමයි ඔහු මේදී පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් මෙතනදී හැබැයි තව අලුත් දෙයක් වෙනවා දිරුක්ෂි. ඔහු ලබා දෙන වාර්තාව, මම අර මුලින් කියපු පිටු 18 වාර්තාව සහ ඔහු වාචිකව ඉදිරිපත් කරපු වාර්තාවේ එක්තරා විදියක ලොකු වෙනසක් අපි දකිනවා. මේ වගවීම සම්බන්ධයෙන් ඇති කරන්නට යෝජනා කරලා තියෙන මේ දෙමුහුන්, එහෙම නැත්නම් මේ හයිබ්‍රිඩ් උසාවි සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය. දැන් අපි දන්නවා මුලින්ම 2015 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනාපු ඒ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ ශ්‍රී ලංකාවට කියා සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ විදේශීය විනිශ්චයකාරවරුන් ඒකම නීතිඥයන්ගේ සහය ඇතිව බුද්ධ අපරාධ සම්බන්ධයෙන් ඒ උසාවි ඇති කරන්නට කියලා. නමුත් මේ අලුත්ම වාර්තාවෙන් මේ ඔහු පාවිච්චි කරපු වචනවල යම් කිසි සියුම් වෙනසක් අපි දකිනවා. නමුත් මේක සුළු වෙනසක් හැටියට මේ වචන පාවිච්චි තිබුණට මේකේ අර්ථය ලොකු ගැඹුරු එකක් වෙන්න පුළුවන් දිල්රුක්ෂි. මෙතන මේ අවස්ථාවේදී ඔහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන්ගේ සහය ලබා ගන්නට කියලා. ඉතින් ජාත්‍යන්තරය කියලා කියපුවහම ඒක විදේශිකයන් වන්නට ඕනේ නැහැ. මොකද දැනටමත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ලැබපු, එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරලා තියෙන විනිශ්චයකාරවරුන්, ඒ වගේම ප්‍රොසිකියුටර්ස්ලා දැනටමත් ලංකාවේ ඉන්න නිසා මේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මේ වචනවල වෙනස් විදියට පාවිච්චි කිරීම, ෆොරින් ජජර්ස් කියන එක වෙනුවට ඉන්ටර්නැෂනල් ජජර්ස් කියලා පාවිච්චි කිරීම එක්තරා විදියට ශ්‍රී ලංකාවට බුරුලක් ලබා දීම, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට මේ වගවීම පිළිබඳ තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන විදේශීය විනිශ්චයකාරවරයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටින විදිහට මේ ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් නැති කරගන්න කටයුත්තට ශ්‍රී ලංකාවට දැන් ඇත්තටම නම්‍යශීලී වේපැත්තට යොමු වෙන්න පොඩි ඉඩකඩක් සලසලා දීලා තියෙන බව තමයි අපිට මේකෙන් පේන්නේ.
දැඟමලෝ විදේශීය විනිසුරුවරුයි අන්තර්ජාතික විනිසුරුවරුයි කියන ඔය වෙනස ශ්‍රී ලංකා රජය වටහාගෙන තියනවද කියන කාරණේත් ඉතාම වැදගත්. දැන් රජයට ඔක මේ දැනිලාද තියෙන ඔය වෙනස අවබෝධ කරගෙන ඒකෙන් يعني නීති අනුකූල පැත්තෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වෙලාද තියෙන්නේ? මොකක්ද ශ්‍රී ලංකා රජයේ පැත්තේ තත්ත්වය?
ඔවතරම දිලක්ෂ මේ පිළිබඳ ප්‍රශ්නයක් මත වුණා විදේශ අමාත්‍යවරයා කොළඹදී පවත්වපු පුවත්පත් සාකච්ඡාවකදී මේ පිළිබඳව මේ විදිහටම ප්‍රශ්නේ නගුවා. එතකොට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මේ කාරණාව සම්බන්ධයෙන් දැන් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. මොකද විදේශ විනිශ්චයකාරවරුන් නැතිකරන ශ්‍රී ලංකා ව්‍යවස්ථානුකූල විඩකඩ නැති වුණාට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් තියෙන ශ්‍රී ලාංකිකයන් මෙවැනි අධිකරණයකට පත් කිරීමට බාධාවක් නැහැ. එහෙම කළොත් එතකොට මේ මානව හිමිකම් කවුන්සලින් කරන ඉල්ලීමටත් අනුකූලතාවයක් දක්වලා ඒ වගේම රටේ ව්‍යවස්ථාවටත් ඒක පටහැනි නොවන ආකාරයේ කටයුතු කරන්නට ශ්‍රී ලංකා රජයේ දැන් අවධානය යොමු වෙලයි කියලා තමයි ඔහු ප්‍රකාශ කළේ.
හොඳයි, අපි මීළඟට අවධානයට ලක් කරමු. සමස්ත ලෝකයේම නැවත වසාවක් සන්ත්‍රාසයට පත් කරපු බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව අභියස සිදුණු ඒ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඔබ දන්නවා මීට මාස කිහිපයකට කලින් මෙල්බර්න් නගරයේ බර්ක් වීදිය ආසන්නයේදී සිදුණු සිදුවීම හා සමානම වගේ සිදුවීමක් තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටත් සිදුවුණේ. බර්ක් වීදිය සිදුවුණු අනතුරේදී ඔබට මතක ඇති එක්තරා පුද්ගලයෙකු හිතාමතාම තමන්ගේ මෝටර් රථය ජනතාව අතරට පදවාගෙන ගිහිල්ලා ඒ සිදුවුණු අනතුරෙන් විශාල සංඛ්‍යාවක් මරමුවට පත් වුණා. දැන් ඒ වගේ සිදුවීමක් තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරියේදී සිදුණේ. ඊට පස්සේ මේ පුද්ගලයා එතරින් අතර වෙලා නැතුව පොලිස් නිලධාරීන්ට පිහියනුම් පවා සිදු කරමින් මේක තවත් ඉදිරියට ගිය තත්ත්වයක් තමයි අපිට දකින්නට ලැබුණේ. මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් තුවාල ලැබලා පුද්ගලින් කිහිප දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. අමල්, අපි මේ සිදුවීම් පිළිබඳව කතා බහ කරද්දී බ්‍රිතාන්‍ය වගේ රටක් සෑහෙන කාලයක් තිස්සේ මේ IS සංවිධානය විසින් ඉලක්ක කරගත් රටක්. දැන් මෙවැනි වූ තත්ත්වයක් පාර්ලිමේන්තුව ඉදිරිපිටම තිබියදී දැන් අපි දන්නවා මේ වගේ රටවල් කොච්චර ආරක්ෂා පිළිබඳව සැලකිලිමත් වෙන රටවල්ද කියලා. මේ වගේ තත්ත්වයක් ඇතිවීම සම්බන්ධව බ්‍රිතාන්‍ය ඇතුළු සමස්ත ලෝකයා කොහොමද කතා බහ කරමින් තියෙන්නේ?
දිලුක්ෂ, ඇත්තට මේ ප්‍රහාරය සිද්ධ වෙනත් එක්කම අපිට බ්‍රිතාන්‍යයේ ඒ බුද්ධ්‍යංශ වලින් ඒ වගේම ඒ පොලිස් නිලධාරීන්ගෙන් දැනගන්න ලැබුණේ 2013 වසරේ ඉඳලා මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න ලෑස්ති කරපු අවස්ථා 13ක් විතර ව්‍යාර්ථ කරන්නට ඔවුන්ට හැකියු නැහැ කියලා. නමුත් මේ අවස්ථාවේදී මේ පොලිස් නිලධාරීන්ට එහෙම නැත්නම් ඒ බලධාරීන්ට ඒක වළක්වා ගන්නට නොහැකි වුණයි කියලා හිතන්නේ. මේ පාවිච්චි කරපු ක්‍රමවේදය බොහොම ප්‍රාථමික විදිහට, බොහොම සරල විදිහට තමයි මේක මෝටර රථයක් පාවිච්චි කරමින් තමයි ජනතාවට ඒ හානියක් කරන්න මේ පුද්ගලයා කටයුතු කරලා තියෙන්නේ. දැන් බෝම්බයක් අටවනවා වගේ කාරණාවක් සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වලට තොරතුරු ලබා ගැනීම පහසු වුණා. මේ විදිහට තමන්ගේ මෝටර රථයක්, සාමාන්‍ය විදිහට ධාවනය වෙන මෝටර රථයක් පාවිච්චි කරගෙන මේ තරම් ලොකු ප්‍රහාරයක් එල්ල කරනවායි කියන එක පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීමේ ඒ තියෙන අපහසුතාවය ගැන තමයි මෙහිදී ඇත්තට ඉස්මතු වෙලා තියෙන්නේ. මේ පුද්ගලයා තමන්ගේ මෝටර රථය ප්‍රධාන පාරෙන් ඉවතට අරගෙන පේමන්ට් එක දිගේ ඒ මෝටර රථය තේම්ස් නදිය හරහා තියෙන ඒ පාලමේ අයිනේ තියෙන පදික වේදිකාවේ ගමන් කරලා පදිකයන් යට කරගෙන ගිහිලා අවසානයේදී පාර්ලිමේන්තුවේ ඒ පරිශ්‍රයට ඇතුල් වෙන්නට උත්සාහ කළා. ඒ පරිශ්‍රය ආසන්නයේදී තමන්ගේ මෝටර රථයේ ඒ ගේට්ටුවේ වැදිලා නතර වුණාට පස්සේ ඔහු පීයක් අරගෙන තමයි පොලිස් නිලධාරියෙකුට ප්‍රහාර එල්ල කළා තියෙන්නේ. ඉතින් ඒ පොලිස් නිලධාරියා ඒ පිහිය අනුමෙන් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. පසුව පොලිසිය වෙඩිතැවීමකින් මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් කරන්නට හැකි වුණා. නමුත් ඔහු තනියෙන් කටයුතු කළාද, එහෙම නැත්නම් තවත් අය ඔහුට මේකට සහාය වුණාද කියන ඒ කාරණාව පිළිබඳ තාම සොයාගන්නට බැරි වෙලා තියෙනවා. නමුත් බ්‍රිතාන්‍ය බලධාරීන් මේ අවස්ථාවේදී මේක ත්‍රස්ත ප්‍රහාරයක් හැටියට සලකලා ඔහු ඉස්ලාමීය සම්භාවයක් තියෙන පුද්ගලයෙක් හැටියටත් නම් කළා තියෙනවා. නමුත් ඔහු පිළිබඳ වෙනත් තොරතුරක් අපිට තවමත් ලැබිලා නැහැ. නමුත් ප්‍රධානම වශයෙන්ම මෙතන තියෙන කාරණා වෙලා තියෙන්නේ මේක ඉතාමත්ම ප්‍රාථමික විදිහට බලධාරීන් බලාපොරොත්තු නොවිච්ච විදිහට මෙවැනි ප්‍රහාරයක් ඇති කරපු නිසා තමයි ඒක වළක්වා ගැනීමට උන්ට නොහැකි වුණයි කියලා කියන්නේ. ඉතින් දැනට තියෙන විදිහට දිරුක්ෂි මේ මුල් අවස්ථාවේදීම 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණායි කියලා කිව්වා. මුලින් වාර්තා වුණා 5ක් කියලා, පස්සේ ඒක බ්‍රිතාන්‍ය බලධාරීන් ඒක 4කට අඩු කළා. ඒ වගේම 40කට ආසන්න පිරිසක් තුවාල ලැබලා ඒකෙන් 3 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවායි කියලත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා.
ඔය අපිට මතකයි දැන් ඔය මෙල්බර්න් නගරයේදී සිදුවුණු සිදුවීමෙදිත් බර්ක් වීදියට ගිහිල්ලා රථේ ධාවනය කරලා සෙනඟ අතරට යන්න කලින් මේ SBS පරිශ්‍රයේ ඉදිරිපිටම වගේ ෆ්ලින්ඩර් ස්ට්‍රීට් දුම්රිය නැවතුමත් ප්‍රධාන පාරත් අතර මේ පුද්ගලයා ඉතාමත්ම අසාමාන්‍ය විදිහට රථේ ධාවනය කරමින් විශාල කලබගෑනියක් ඇති කළා. ඉතින් කිසිවෙකු හිතුවේ නෑ මේක මේ ලෝන් වුල්ෆ් ඇටෑක් එකක්, එහෙමත් නැත්නම් තනි පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කරන ත්‍රස්ත ප්‍රහාරයක් කියලා. ඉතින් මෙවැනි වූ ප්‍රවණතා එන්නේ අපිට වැඩියෙන් ඇහෙන කාලවකවානුවක් තමයි මේක. ISIS සංවිධානයේ තමන්ගේ උපක්‍රම වෙනත් ආකාරයකට යොදවමින් ජනතාව ත්‍රස්ත භාවයට පත් කරන්නට සමත් වෙන මේ වගේ සිදුවීම් පිළිබඳව මුළු මහත් ලෝකයාම දැන් මේ වෙනකොට විශාල වශයෙන් අවධානයට ලක් කරමින් තියෙනවා. අමල අපි මේලඟට කතා බහ කරමු මේ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව කතා බහ කරද්දි මේ IS සංවිධානය තවදුරටත් ඉලක්ක කරගනිමින් IS සංවිධානයේ වත්මන් නායකයා විදිහට කටයුතු කරන අබුබකර් අල් බග්දාඩි කියන පුද්ගලයා කෙසේ හෝ මරා දැමිය යුතු කොටු කරගෙන කියන කාරණාවට බැහැලා තියෙනවා මේ වෙනකොට එක්සත් ජනපදයේ ඇතුළු IS සංවිධානයට විරුද්ධව කටයුතු කරන බටහිර බලවතුන් සහ අරාබිකරයේ රටවල්. මේ සම්බන්ධව අපිට වාර්තා වෙන අලුත්ම ප්‍රවණතා මොනවද කියලා අපි ඊළඟට කතා බහ කරමු.
දිලුක්ෂ, අතරම මේක ඇමරිකාවේ වොෂිංටන් නුවර IS සංවිධානයට විරුද්ධව එකතු වෙලා තියෙන රටවල් කොහොමද ඔවුන්ගේ මේ කටයුත්ත IS විනාශ කර දැමීමේ කටයුත්ත ඉදිරියට ගෙන යන්නේ, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් අලුත් ජනාධිපතිවරයාගේ ඒ පාලන තන්ත්‍රයත් එක්කලා කොහොමද මේ කටයුත්ත කරන්නේ කියන පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි මේ විදිහට වොෂිංටන් නුවර රැස්වීමක් හැඳවලා තිබුණේ. අතරම මේ රැස්වීම එක්තරා විදිහකට ඒක තිබිච්ච අවධානය අඩු වුණා ලන්ඩන් නුවර ඇතිවෙච්ච ඒ ප්‍රහාරයත් එක්කලා. මෙතනදී ඇමරිකාව කියන්නට උත්සාහ කරේ දැනට IS සංවිධානයට විරුද්ධව කරන ඒ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් බරක් ඔබාමා ජනාධිපතිවරයා යටතේ කටයුතු කරපු ආකාරයටම ඒ කටයුත්ත ඔවුන් ඉදිරියට ගෙන යාමට ඇමරිකාව කැප වෙනවයි කියලා. නමුත් සිරියාවේ ඒ එකම ඉරාකේ මේ වෙනකොට ඇමරිකන් හමුදාව විසින් ගෙන යන ප්‍රහාර සම්බන්ධයෙන් ඒ භූමියේ සිටින නිලධාරීන්ට මීට කලින් තිබුණට වඩා වැඩි බලයක් ලබා දීලා එයින්ට අභිමතයක් ලබා දීලා ඒ කටයුතු කරන්නට ඇමරිකාව පියවර ගන්නවයි කියන කාරණාවත් මෙතනදි කියවුණා. අතරම දිරුෂි, මේ වොෂිංටන් නුවර සාකච්ඡාවේ තව ඉස්මතු වෙච්ච කාරණාවක් තමයි සිරියාවේ ඇමරිකාවේ සහාය ලබමින් කටයුතු කරන යම් කොටස් ඉන්නවා. ඔවුන් මේ වෙනකොට ඇමරිකාවේ ඍජු යුද ආධාර ලබාගෙන කටයුතු කරනවා. ඔවුන් ඇත්තටම තුර්කියේ සුළු ජන කොටසක් වන කුර්දිවරුන්, එහෙම අපි කියන මේ කර්ඩ්ස් කියලා, ඔවුන්ට ඍජුවම ඇමරිකාවෙන් ඒ සහාය ලැබෙනවා. නමුත් මේ සහාය ලැබෙනවට තුර්කිය විරුද්ධ වෙලා තියෙනවා. මොකද මේ තුර්කියේ සුළු ජාතික කොට්ටාසයක් වෙන ඒ කුර්දිවරු, එහෙම නැත්නම් කර්ඩ්ස්ලා, ඔවුන් ඇතරම තුර්කියේ වෙනම රාජ්‍යයක් බලාපොරොත්තු වෙන ඒ තුර්කිය ඇතුළත් ඔවුන් වෙනම අරගලයක් ඉදිරියට ගෙන යනවා. ඉතින් තුර්කිය මෙතනදී ප්‍රකාශ කරන්නේ මේ ඇමරිකාවේ සහාය ලබන ඒ කුර්දිවරුන් සිරියාවේ IS සංවිධානයට ප්‍රහාර එල්ල කරන එක කෙසේ වෙතත් ඔවුන් තුර්කිය ඇතුලේ රට ඇතුලේ ඒ බෙදින්වාදී කටයුත්තට මේ අවියායුධ පාවිච්චි කරයි කියන ඒ සැකේ ඒ බය තුර්කිය මතු කරලා තියෙනවා. ඉතින් මේක තමයි තුලනය කරගන්නට වෙලා තියෙන දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඒ පාලන තන්ත්‍රයට. නමුත් කෙසේ වෙතත් මේ සියලුම රටවල් වල එකතුෙන් IS සංවිධානය ඉක්මනින්ම පරාජය කිරීමට තියෙන අවශ්‍යතාවය මේ ලන්ඩන් නුවර ඇතිවෙච්ච ප්‍රහාරිනු තවත් ඉස්මතු වුණා.
අපි මේලඟට කතා බහ කරමු ඇමරිකාව විසින් අරගත්ත හදිසි තීන්දුවක් පිළිබඳව. මේකත් මේ ආරංචි වෙන විදිහට බුද්ධ්‍යාංශ වාර්තාවලට අනුව ඇතිවිය හැකියයි උපකල්පනය කරන්නට පුළුවන් ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම උදෙසා ගත්ත තීන්දුවක් විදිහට වාර්තාවන්නේ. අලුත්ම වාර්තාවලට අනුව ජංගම දුරකථනයට වඩා විශාල ප්‍රමාණයේ කිසිම ආකාරයේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ඇමරිකාවට පැමිණෙන මගී ගුවන් යානයක මගී කුටියේ, ඒ කියන්නේ පැසෙන්ජර් කැබින් එකේ රැගෙන යන්න බෑ. දැන් මේ නීතිය අලුතින්ම ක්‍රියාත්මක වුණා බ්‍රිතාන්‍යත් ඊට පස්සේ මේක අනුගමනය කරමින් මේ හා සම්බන්ධවම නීතියක් පනවන ලැබුවා. මේ සිදුවීම් වලට පසුබිම් වුණු සිදුවීම් මොනවද කියලා අපි විග්‍රහ කරගනිමු අමල් බුද්ධ්‍යංශ වාර්තාවලට අනුව.
ඔව් දිලුක්ෂ, අතර මේකේ මේ සිද්ධ වෙන්නේ මේ ලන්ඩන් නුවර ඒ අර මෝටර රථෙන් සිදු කරන ඒ ත්‍රස්ත ප්‍රහාරය වෙන්න දවසකට කලින්. එක්තරා විදිහකට අපිට උපකල්පනය කරන්න පුළුවන් ඇමරිකාවත් ඒ වගේම බ්‍රිතාන්‍යත් ඔවුන්ගේ බුද්ධ්‍යංශ වලට යම් තොරතුරක් ලැබිලා තිබුණා. විශාල දැවැන්ත ප්‍රහාරයක් මේ රටවල් දෙකේ ඉතා ඉක්මනින් සිදු වෙන්නට ඉඩකඩ තියෙනවා කියන ඒ තොරතුරක් ඔහුට ලැබිච්ච බවක් තමයි අපිට පෙනී යන්නේ. ඉතින් ඒ අනුව කටයුතු කරමින් තමයි ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් එකම අවස්ථාවක මේ අලුත් නීති ප්‍රකාශයට පත් කරන්නට යෙදුනේ. නමුත් කුමන හේතුවක් නිසා හෝ ඇමරිකාවේ බලධාරීන්ගෙන් මේ තොරතුර මාධ්‍යයට කලින් දැනගන්න ලැබුණා. අතරම මේ ලන්ඩන් ප්‍රහාරයට දවස් දෙකකට කලින් තමයි මේක ඇමරිකාව ප්‍රකාශයට පත් කරේ. පසුව බ්‍රිතාන්‍ය ඒක ක්‍රියාත්මක නැංගුවා වහාම ක්‍රියාත්මක වන පරිදි. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් රාශියක ගුවන් තුටුපළ වලින් ඇමරිකාවටත් ඒ වගේම බ්‍රිතාන්‍යටත් එන ගුවන් යානාවල මගීන්ට තමන්ගේ ඔබ කිව්වා වගේම ජංගම දුරකථනයට වඩා පොඩ්ඩක් හෝ ලොකු කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් තමන්ගේ කැබින් ලගේජ් එකේ, එහෙම නැත්නම් කැරි ඔන් ලගේජ් එකේ අරන් එන්න දෙන්නේ නැහැ. ඒවා වෙනම තමන්ගේ චෙකින් ලගේජ්, එහෙම නැත්නම් තමන් අතේ අරන් යන්න ඇති අනෙකුත් ගමන් මළු එක්ක ඒ අරගෙන යන්න ඕනේ කියලා තීන්දුව කළා තියෙනවා. මේකට ඔවුන් හේතුවක් හැටියට දක්වන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලේ විශේෂයෙන්ම මේ බැටරි කම්පාර්ට්මන්ට්, එහෙම නැත්නම් ඒ බැටරි දාන ඒ කුහරේ පුපරණ ද්‍රව්‍ය භංගගෙන යන්න පුළුවන් කියන සැකේ මත තමයි මේ කාරණාව කළා තියෙන්නේ. මීට කලින් අවස්ථාවකදී ගුවන් යානයක මේ විදිහට ලැප්ටොප් යන්ත්‍රයක පොඩි බෝම්බයක් අටවලා ඒක පුපරලා ගිහිල්ලා තිබුණා.
අමල්, එතකොට අපි මේ ඔය මේ මොන ගුවන් සේවයට ඇත යානයක්ද කියලා පොඩ්ඩක් සඳහන් කරමුද? කොයි කාලෙද ඔක උනේ?
දෙලක්ෂි, මේක සෝමාලියාවේ ඩාලෝ එයාලයින්ස් කියන කුඩා ගුවන් යානයක්. මේක ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ තමයි මේ විදිහට ගුවන් මගියෙක් ඔහුගේ අතේ තිබිච්ච ඒ ලැප්ටොප් එක පුපරගත්තේ. ඒ අවස්ථාවේදී ගුවන් නියමයට පුළුවන් වුණා යානය බොහොම අමාරුවෙන් හරි ගොඩබස්ස ගන්න පුළුවන් වුණා. ඒ අවස්ථාවේදී ඒ බෝම්බේ පුපරපු එක්කෙනා විතරයි ජීවිතක්ෂයට පත් වුණේ, අනිත් මගින්ට හානියක් වුණේ නැහැ. මේක කුඩා සිද්ධියක් හැටියට ඒ කාලේ සැලකුවත් මේ ප්‍රහාරය එල්ල කරපු ආකාරය පිළිබඳ ජාත්‍යන්තර බුද්ධ්‍යංශවල ලොකු අවධානයක් යොමුණා. මොකද මේක වෙන ගුවන් යානයකටත් මේක කරන්න හැකියාව තිබිච්ච නිසා. ඉතින් එක්තරා විදිහකට මේ අලුතෙන් ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි මේ පනවපු තහංචියට පදනම වෙන්නේ ගිය අවුරුදු පෙබරවාරි මාසේ ඒ සෝමාලියානු ගුවන් යානයට කරපු ප්‍රහාරය පදනම් කරගෙන තමයි.
ඒත් එක්ක මම අපිට වාර්තා වෙනවා මේ ඇමරිකාව කිසියම් රටවල් සංඛ්‍යාවක් මේ සඳහා නම් කරලා තියෙන කියලා. මේ රටවල් වලින් එන අයට තමයි මේ ආකාරයෙන් ජංගම දුරකථනයට වඩා වැඩි ප්‍රමාණයේ කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් තමන්ගේ මේ හෑන්ඩ් ලගේජ් එකේ කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ අපි ගෙනියන කුඩා බෑගේ අරගෙන යන්න බෑ කියලා. බ්‍රිතාන්‍යත් තම කිසි රටවල් සංඛ්‍යාවක් නම් කරලා තියෙනවා. අපි මේ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු.
ඔව් දිලුක්ෂ, අතට මේ රටවල් නම් කළා කියලා කියන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් නම් කරපු රටවල් වලින් ආරම්භ වෙන ගුවන් ගමන් තියෙනවා නම් ඒ ගුවන් යානාවල තමයි මේවා ගේන්න බැරි. අපි කියමු කොළඹ ඉඳලා ලන්ඩන් යන මගියෙක් ඉන්නවා නම් ඔහුගේ ගුවන් යානය ඩුබායි නුවර හරහා ලන්ඩන් යනවා නම් එහෙනම් ඒ පුද්ගලයාටත් ජංගම දුරකථනයට වඩා ලොකු ඉලෙක්ට්‍රොනික උපකරණයක් අරන් යන්න බෑ. එතකොට ඇමරිකාව නම් කරපු රටවල් තමයි ජෝර්දානිය, ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය, කුවේට් රාජ්‍ය, මොරොක්කෝ, කටා, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, කියන්නේ යුනයිටඩ් අරබ් එමිරේට්ස් කියලා කියනවා. ඉතින් එතනදී ඩුබායි ගුවන් තුටුපළ, ෂාජා ගුවන් තුටුපළ, ඒ වගේම අබුඩාබි ගුවන් තුටුපළ, මේ කියන ඒ සෑම ගුවන් තුටුපළකින්ම ආරම්භ වෙන ගුවන් ගමනක් බ්‍රිතාන්‍යයට හෝ ඇමරිකාවට යනවා නම් ඒ ගුවන් ගමන් වලට මේ තහනම බලපානවා. ඇත්තට බ්‍රිතාන්‍යත් මේ වගේම රටවල් තමයි නම් කළ තිබුණේ. නමුත් බ්‍රිතාන්‍යයට වඩා වැඩි රටවල් සංඛ්‍යාවක් ඇමරිකාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මේ මැද පෙරදිග හැම රටක්ම වගේ මේ වාරණයට යටත් වෙනවා.
හොඳයි, එහෙමනම් මේ වෙනකොට ලෝකේ පුරාම අපිට ඇහෙන ප්‍රධාන සිදුවීම් වල ඇතුළත තොරතුරු අපි කතා බහ කළේ. යමල්, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සතියේ මේ තොරතුරු ගෙනාවාට. එහෙමනම් ලබන සති සිකුරාදා හමු වෙමු. ඔබට ආයුබෝවන්. බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලක්ෂි.